তোট এই হাদনে সংস্কার এবাইনেদ আপিট লোকেয়া খেদি লাগে আয়তন মুলাবে নিসা করণ সংস্কার বলিনেদ আপিট লোকেয়া খেদি লাগে আপি দন্ন লোক মে এই কেন গাস দর কেবল দরল পাউলে আয়ে আরু গিরি আকি সাতে উপুরো বালো সাতে গাস দর යහද තාරකා ඕනද මේ ලෝකෙට අයිති ඕනම දෙයක් කිව්වොත් නේද ඒවා අපි ප්‍රධාන වශයෙන් දෙකකට බෙදාගෙන ඉන්නවා නේද ආජාගේ සජීවී 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 යටි කියලා ඊළඟට අජත්ත බාහි අජත්ත කියන්නේ අපේ ශරීරයට අයිති ටිකක් අජත්ත කියනවා නේද? ඔබට අයිති නැති ඒවා බාහිත්. ඒක අජත්ත රූපක් තියෙනවා බාහිත් රූපක් තියෙනවා නේද? ඔය රූප තියෙනවා කියලා දැන් බාහිත් රූප තියෙනවා නම් අපේ ආයතන වලින් අජත්ත ආයතන බාහිත් ආයතන තියෙනවා මොනවාද අජත්ත ආයතන? ඇස කන නාසය දිව ශරීරය රූපවලට අයිති වෙනවා. බහිද්ද වෙන්නේ ඇසකන රූපනේ. ඇහැට දෙනේවා එළියදී. බහිද්ද. කනට වරුණන්නේ ශබ්ද. ශබ්ද ටික තියෙන්නේ එළියේ නේද? ඇස අජත්තයි රූප බහිද්දයි. කන අජත්තයි ශබ්ද බහිද්දයි. නේද? ඒ වගේ නාසය අජත්තයි ගන්ධය බහිද්දයි. දිව අජත්ත රස කය අධ්‍යත්ත පොට්ටක් ස්පර්ශ වෙන ඒවා බාහි අනේ අපි ගන්න රාජ්‍යත් ආයතන බහිත් ආයතන නේද ඒකට ඔන්නෝ වටික පිළිගන්න මට්ටමට කියනවා කාම ලෝකේ කියලා මේ කයින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අත්දකින්න පුළුවන් දේවල් ඒවා තියෙනවා මේවායින් අත්දකින්න බාහිරේ තියෙනවා කියන්නේ කාම ලෝකේ කෙලෙස් මට්ටම. ප්‍රතිතෙන් හිතන්නත් පුළුවන් හින්දා ආයතන හයෙන්ම අත්දකින්න පුළුවන් ගතිය කාම ලෝකේ. ටිකක් ඔය හිත එකඟ කරගෙන භාවනා කරලා ධානයක් වඩා ගත්තොත් රූපාවචර ධාන මට්ටමට ගියොත් එහෙම රූප ලෝකේ. තවත් වඩලා අරූපාවචර මට්ටමට ගියොත් අරූප අරූප භූමිය රූප භූමිය කාම භූමිය රූප භූමිය අරූප භූමිය මේ තුන් ලෝකේ කියන්නේ ඕක නේද නะ ඔය ටික තමයි 31කට බෙදලා 31 තලෙ කියන්නේ සතර ආපායේ මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කියලා බෙදන්නේ ප්‍රධාන වශයෙන් අයි ජාති කාම රූප අරූප තුන් ලෝකේ කියන්නේ කාම භූමිය කියන්නේ ආයතන හයම වැඩ කරන ආයතන හයෙන්ම අත්දකින්න පුළුවන් දේවල් කියනවා කියලා පිළිගන්න මට්ටම. අල්ලන්න පුළුවන් දේවල් කියනවා, ගඳ සුවඳ බලන්න දේවල්, රස බලන්න දේවල් කියනවා නේද? එහෙන් දකින්න පුළුවන් දේවල් එළියේ තියෙනවා, කනින් අහන්න පුළුවන් ශබ්ද එළියේ තියෙනවා. එහෙම පිළිගන්නේ කාම ලෝකේ. ඔක රූප භූමිය වෙනකොට මොකද වෙන්නේ? ආයතන තුනක් වැඩ කරන්නේ නැති වෙනවා හටගන්නේ මොනවාද කය නාසය දිව කය කියන ಜಾති තුන නාසයයි කයයි දිවයි ඒ තුනේම දැනෙනවා නේද මුත කියන එක නාසයෙන් දැනෙනවා ගන්ධය දැනෙනවා නේද දිවට රස දැනෙනවා කයට ස්පර්ශ දැනෙනවා දැනෙනවා කියන්නේ මුත මුත කියන සංඥාව දෙන ආයතන තුන හැදෙන්නේ නැති මට්ටම. හැදෙන්නේ ඉතුරු වෙන්නේ ඇසයි කනයි මනස.
කියන තුනෙන් අත්දකින්න පුළුවන් ඒවා පිළිතර මට්ටමට කියන රූප භූමි. හරි. තව ටිකක් හිත සියුම් වෙනකොට කෙලස් යටපත් වෙනකොට අරූප භූමි. අරූප භූමි කියන්නේ මනස විතරයි. ඇසයි කනයි දෙකක් පිළිතන්නේ නැහැ. අරූප ආයතන වශයෙන් පිළිතන්නේ නැහැ. ආයතන පිළිදියොත් අධ්‍යත්ත බහිද්ද දෙක තියෙනවා. අරූප ලෝකෙ ගිහින් අල්ලන්න බෑ. කාය ආයතනේ නැහැ. තිබුණා නම් අහු වෙනවද? අරූප. අරූප. හිත විතරයි. මනස විතරයි. ඈ? ඒ කොහොම හරි තියෙන්නේ ඕක තමයි. තියෙන්නේ කොහොමද කියලා හොයන්න තමයි මේ ඉස්සෙල්ලා කියන ටික වෙන් කරගන්නේ. දැන් එතකොට දැන් ඔය තියෙන හැටි අත්දකින්න පුළුවන් ඕගොල්ලෝ සමාධියක් වඩාගෙන නේද? සමාධිය වැඩලා ධානයකට සමාධියකට මොකද වෙන්නේ? කාමයන්ගෙන් වෙන්නේ. කාම ලෝකයෙන් වෙන්නේ. ඊළඟට රූපාවචර ධාන මට්ටමට යනවා. තව ටිකක් සමාධිය වඩාගෙන යනකොට හිත එකඟ වෙනකොට අරූපාවචර රූපගතියක් නැහැ. අරූපාවචර මනස විතරයි. ආකාසඤ්ඤායතන, විඥානඤ්ඤායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන කියන්නේ අරූප. රූපගති නැහැ ඒක. මනායතන විතරයි. ඕන විදිහට කියන්න බැහැ. ඉතුරු ආයතන වැඩ කරන්නේ නැහැ. ඇයි වැඩ කරන්නේ කියන්න මොකද හිතලා බලන්න. ඒවා හසු වෙන්න තියෙන කෙලෙස් යටපත් වෙනවා. නේද? කෙලෙස් යටපත් කිරීම තුළයි ධානයකට සමාධිය. තව ටිකක් යටපත් කිරීම තුළයි අරූපාවචරණය. එතකොට ඒ කෙලෙස් ටික తాවකාලිකව යටපත් වෙලා ධානයට සමවැදිලා ඉන්න කාලෙට. එළියට ආවහම ආයතන නේද? දැන් ධානයකින් එළියට එලා ඇස්සරියම ආයතන හයම වැඩ. අරකේ සමවැදිලා ඉන්න කාලෙ තුල යම් කිසි යටපත් වීම. කියන්නේ කෙලෙස් යටපත් වීමක් නේ තියෙන්නේ. తాවකාලිකව යටපත් වෙනවා. නේද? එහෙනම් දැන් ඔන්න ආයතන 6 තිබිලා තියෙන කෙලස් මත නේද? එහෙනම් යටපත් කරන්නේ ධානයකට සමවදීන රූපාවචර මට්ටමට යනකොට කාය ආයතනේ, ජීව ආයතනේ, ධාන ආයතනේ කියන තුන යටපත් වෙනවා. ඊළඟට අරූපාවචර ධාන මට්ටමකට යනකොට අසක්කන දෙකක් එවයින් අරමුණු අත්දකින්න පුළුවන් ගතිය නැති වෙනවා. මනස විතරයි. ඉතින් මේ තරම් විතරයි පුළුවන්. අරූප. ඉතින් මේ මට්ටමට මේ මනුෂ්‍ය ලෝකේ ඉඳන්ම අපිට හිත දියුණු කරන්න පුළුවන් නම් දියුණු කියන්නේ කෙලෙස් යටපත් කරන මට්ටමකට දියුණු කරන්න. නේද? සමතේ තමයි මේ කියන්නේ. හිත එකඟ කිරීම සමතේ. මේ විදර්ශනේ නෙමෙයි. මේ විදර්ශනේ නෙමෙයි. හිත එකඟ කරගෙන ගියෝ ධානය වලට සමාදින්න පුළුවන්. නේද? ධානයට හිත ධානාපාන සතිය හිත එකඟ කරනවා කියන්නේ. හුස්ම සෙවිමලා ගෙන්න දැන් ගිහිල්ලා නේද? ඊළඟට පුළුවන් ප්‍රථම ධානය 21 ධානය ත්‍රිවිධ ධානය චතුර්ථ ධානය වගේ ඒවට සමානයි. නේද? එහෙම නැත්නම් මේ තවත් එහාට ගියාම අරූපාවචරය වල සමාදින්න පුළුවන්. බැයි. වාට පුළුවන් දෙයිද කියන එක නෙමෙයි මේ. එහෙම කරපුවා එහෙම කරනවනේ. දැන් ඒකට බුදුදහම ඕනේ නැහැ. නේද? ඒකට ඒ බුදුහාමුදුරන්ට කලිනුත් ඒවට සමවැදුණාය. හිතිය අෂ්ට සමාපත්තිලාභී හිති නේද? එතකොට ඒවයිදී දැන් වෙන්නේ මොකක්ද? මේ ආයතන හදන කෙලෙස් යටපත් වීමක් නේද? ඒ කාලේ. ඒකට සමවැදිනයි. නේද? එන එතනම පේනවා නේද අපේ ආයතන උපදිලා තියෙන කෙලස් මතයි කියන. තේරුණා? ආයතන ඉදිරියලා තියෙන කෙලස් මත හින්දා තමයි මේ කෙලස් යටපත් කරාම ආයතන නැතුව ඉන්න බුදුන. යටපත් කරන. ඒවා උපදින්න කෙලස් වැඩ කරන්නේ. නේද? එහෙනම් තේරුම් ගන්න ආයතන උපදින්නේ කෙලස් මත. ඒ රහතන් වහන්සේ කියන්නේ ආයතන කීයක් තියෙනවා? අවිද්‍යාව දුරු කරමු මනස කියන්නේ දැන් තුන් භූමියකම අයිති නෑ. ඔන්නඔක තේරුම් ගන්න. රහතන් වහන්සේ අපරියාපන්නයි කියලා කියන්නේ. මේ පැමිණලා නෑ. කොහටද මේ භූමි තුනටම අයිති නෑ. රහතන් වහන්සේ කියනවා. ඇයි? ආයතන එකක්වත් හදන කෙලෙස් වැඩ කරන්නේ නෑ. අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු කරලා. හිතන්න බෑ ඉතින් අපි දාගෙන ඉන්න නෑ නෑ රහතන් වහන්සේත් ඇහෙන් දැක්කා අනෙන් ඇහුවා නේද මචං මෙහෙම කියනකොට
තේරෙන්නේ
ආනන්ද කියලා කතා කරනවා ඔව් නේද රහතන් වහන්සේ වයසට ගියා ලෙඩ වුණා මැරුණා මැරුණා කියන්නේ බයයි ඉරිණියන් කෑරෝ එනකට අපේ භාෂාවෙන් කිව්වොත් මැරුණා නේද ඈ කය නිදිලා ගියා කායස දෙවි දැන් එහෙම හිතන එකේ වරදක් තියෙනවා අපි යමක සූත්‍රය සාකච්ඡා කළා නේ රහතන් වහන්සේ මැරුණයින් පස්සේ නැහැයි කියන එක ඇත්තද ලාමක පාපක දෘෂ්ටිය රහතන් වහන්සේ මරණයෙන් පස්සේ නැහැ කියන එක පාපක දෘෂ්ටිය. ඒකේ ඉන්නවනම් ඔක අත්හැරගන්න වෙනවා. ඒ බුදුදහම නෙවෙයි. රහතන් වහන්සේ මරණයෙන් පස්සේ නැහැ. ඒක යමක සූත්‍රය. යමක සූත්‍රය. ඒක අපි සාකච්ඡා කළා මෙතන. ඒක දැන් සාකච්ඡා කරන්නේ ඕන ත්‍රිපිටකයෙන් බලන්න. යමක සූත්‍රය. අපේ පොත්තලත් ඇති යමක සූත්‍රයෙන්. ආ මේ තියෙන 10 පොතේ යමක සූත්‍රය. ඒ සාකච්ඡාව බලන්න. නහෝති කරම් මරණා. මරණයෙන් පස්සේ නෑ. කීනාසෝ. ආශ්‍රෝ ක්ෂේත්‍ර පුරහතන් වහන්සේ මරණයෙන් පස්සේ නැහැ කියන එක එක හාමුදුරු කෙනෙක් කිව්වා. අනිත් හාමුදුරුවරු කියනවා ඕක පාපක දෘෂ්ටියක් අතහැරගන්න. අන්තිමට ශරීර කාමදුරුවට බණ කියන්න වෙනවා ඕක අතහැරලා. ඈ? ඒක බලන්න. ඒක දැන් විස්තර කරන්නේ නැහැ. එතකොට අපිට ඕන වෙන්නේ ඔන්න දැන් තේරුම් ගන්න මේ ආයතන 6 උපදින්නේ කෙලෙස් නම්. ඇයි එහෙම කියන්නේ? දැන් පටිච්ච සමුප්පාද කියන බලන අවිද්‍යා පත්‍ය සංඛාර. සංඛාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූප. නාම රූප පත්‍ය සලායතන. එතෙන්ට ඇති. දැන් සලායතනේ කතා කරන්නේ. සලායතන හැදුනේ මොනවා හින්දාද? නාම රූප. නාම රූප හැදුනේ මොනවා හින්දාද? විඥාන. විඥාන හැදුනේ මොනවා හින්දාද? සංඛාර. දැන් අපි සංඛාර ගැන කතා කරලා. සංඛාර හැදෙන්නේ මොනවා හින්දාද? අවිද්‍යාව. අවිද්‍යාව නැත්තම් සංකාර තියෙයිද? නැහැ. සංකාර නැත්තම් විඥාන තියෙයිද? නැහැ. තිබුණත් පටිච්ච සමුප්පාදයට විරුද්ධයි. අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධන නාම රූප තියෙයිද? නැහැ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධන සලායතන තියෙයිද? එතන ටිකක් කියන්න බෑ. නාම රූප නිරෝධා සලායතන නිරෝධ කවුරු ගැනද මේ කියන්නේ? රහතන් වහන්සේ. අවිද්‍යාව නැති මනස. නේද? ඒක ඔබ බුද්ධ දේශනාව අපි එකඟ වුණත් නැති වුණා. නේද? පටිච්ච සමුප්පාද. අපි කියන්න හදනවා නෑ නෑ රහතන් වහන්සේට සලායතන තිබුණා. සාමතුරුව කියනවා සලායතන නිරෝධයි. නේද? අවිද්‍යාව නිරෝධන සලායතන නිරෝධයි. ඒක තේරුම් ගන්න සලායතන හටගන්නේ කෙලෙස් මතයි කියන දැක්මෙන්. කෙලෙස් නැත්තම් සලායතන උපදින්නේ නැහැ. මේ ඇතිකල්හි මේ වේ මේ නැත්තම් ඔහොම වෙන්න බැහැ කියන දැක්ම. දැනට තේරුම් නැතුවට කමන්නේ උනාට දේශනාව ඕක කියලා මතක තියාගන්න. නේද? බුද්ධ දේශනාව ඕකනේ. අපිට තේරුම් ගන්න බැරුවට දේශනාව වෙනස් කරන්න බෑ. නේද? පටිච්ච සමුප්පාදේ අපිට ඕනම විදියට වෙනස් කරන්න බෑ. කියනවා නේද? අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ කියනවා නේද? නිරෝධය කියලා ආයේ තියෙනවා කියන්නේ කොහොමද? ඒ කියනවා කියන්නේ අපේ අවබෝධය කියලා. ධර්ම වෙනස් කරන්න බෑ අපිට තේරෙන්නේ නැහැ. නේද? අපි ප්‍රඥාව දිනු කරගන්න ඕන ධර්ම දකින්න. එහෙම නේද? නැත්තම් බුදුහාමුදුරන්ටත් උගන්වන්න නෑනවා අපි. ඔතන පොඩ්ඩක් වැරදිලා මේක මෙහෙම වෙනවා. මූලික කරුණේ පටිච්ච සමුප්පාදය කියන්නේ නේද? ඇයි අපි අහලා තියෙන්නේ වේදනා වේදනා පත්‍ය සංඛා සංඛා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය බහව ඒක කරගලන්නේ. දැන් උපාදානේ තියෙන්නේ මොනවා හින්දාද? සංඛා. සංඛා නැති වුණොත් උපාදානේ තියෙන්නේ නැති වුණොත් උපාදාන තියෙන්න බෑ. තිබුණත් පටිච්ච සමුප්පාදයට විරුද්ධයි. තණ්හා පත්‍ය උපාදානං තණ්හා නිරෝධා උපාදාන නිරෝධ. තණ්හාව නැතුව උපාදානෙ විතරක් තියනවා කිව්වොත් දහමට විරුද්ධයි. ගැලපෙන්නේ පටිච්ච සමුප්පාදයට ගැලපෙන්නේ නේද? පිළිගන්නවා නේද? තණ්හාව තියෙන්නේ මොකක් හින්දද? වේදනා. වේදනා පච්චය තණ්හා නේද? වේදනා නිරෝධා තණ්හා නිරෝධ. නම් වේදනාව තියෙනවා නම් තණ්හාව තියෙනවා. වේදනාව නැත්තම් තණ්හාව තියෙන්න පුළුවන්ද? බැ. නේද? වේදනා පච්චය තණ්හා වේදනා නිරෝධා තණ්හා නිරෝධ. එහෙනම් කිව්වට ඉතින් අනිත් පැත්තට අහනවා රහතන් වහන්සේට වේදනා දැනුන්නේ නැද්ද? රහතන් වහන්සේගේ තණ්හාව තිබුණද නැද්ද? ඒකනම් බය නැතුව කියනවන්නේ. තණ්හාව තියෙන්නේ මොනවද තියනවා නන්ද? වේදනාව තියෙනවා. වේදනාව තියෙනවා නම් තණ්හාව තියෙනවා. නේද? වේදනා නැති වුණොත් නේද තණ්හා නැති වෙන්නේ? ඒකට සද්ද නැහැ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ කියලා නේද කියන්නේ? දැන් තණ්හාව නැති කරන්න පුළුවන්ද වේදනාව ඉතුරු කරලා? පුළුවන් කියනවා නම් ඒක බුදුදහම නෙවෙයි කියලා තමයි කියන්නේ. තණ්හා මේ වේදනා පත්‍ය තණ්හා කියලා. තණ්හා නිරෝධෝ නේද? මේ මොනේද පටිච්ච සමුප්පාදේ තියෙන්නේ? මන්න අහලා තින්නේ එහෙම. ඔයගොල්ලෝ වෙන විදිහකට අහලා තිනාද දන්නේ නැහැ. ඈ? වේදනා පච්චය තණ්හා වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. අපි කියන්න හදන්නේ එහෙම නෙමෙයි. වේදනා නිරෝධණ්හා නිරෝධෝ නෙමෙයි. තණ්හා නිරෝධා හැබැයි වේදනාව තියෙනවා. කියලා තමයි අපි කියන්නේ. ඇයි අපිට විස්තර කරන්න බැහැ? මේ රහතන් වහන්සේ වේදනාව ඉන්නනේ. තණ්හාව නම් නැහැ කියනවා. මොකද්ද අඩුවක් තියනවා නේද? දහමෙද අඩුව අපේ අවබෝධය. අපේ අවබෝධය. ආ එහෙම දැක්කොත් දහම දකින්න පුළුවන්.
තණ්හාව උපදින්නේ.
ආයතන ආයතන 6 තියෙනවා නම් විඳීම ඇති වෙනවමයි. ආයතන 6 තිබුණොත් පස්සේ ඇති වෙනවනේ. පස්සේ ඇති වුණොත් වේදනාව ඇති වෙනවා. පස්ස පච්චය වේදනාව. පස්ස නිරෝධා වේදනා නිරෝධ. ස්පර්ශය තියෙන්නේ ආයතන තිබුණොත්. ආයතන තිබුණොත් ස්පර්ශ වෙනවමයි නේද? සලායතන පච්චය පස්සෝ. පස්ස පච්චය වේදනාව. එන ආයතන සලායතන තියනකන් ස්පර්ශය වෙනවා. ස්පර්ශය තියනකන් වේදනාව තියනවා. වේදනාව තියනකන් තණ්හාව තියෙනවා. සලායතන නිරෝධ වුණොත් තමයි ස්පර්ශය නිරෝධ. ස්පර්ශ නිරෝධ වුණොත් තමයි වේදනාව නිරෝධ. වේදනා නිරෝධ වුණොත් තමයි තණ්හාව නිරෝධ. නැතුව තණ්හාව නිරෝධ කරන්න විදියක් නැහැ. හරි. ඒකට තේරුම් ගන්න මේ සලායතන තියෙන්නේ අවිද්‍යාව මතයි කියන එක. රහතන් වහන්සේ තුන් භූමියටම අයිති නැහැ කියන්නේ ආයතන වලට අයිති නැහැ. අපිට තියෙන්නේ සලායතන ලෝකයක්. ඔය ලෝකේ තමයි ಜಾති තුනකට බෙදෙන්නේ කාම භූමි, රූප භූමි, අරූප භූමි කියලා. රහතන් වහන්සේ තුන් භූමියටම අයිති නැහැ. ඇයි සලායතන වලට අහු වෙන්නේ නැහැ? ඒක දැන් ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ. ඉතින් ඔබ තේරුම් කරගන්න තමයි විදර්ශනාව දීලා තියෙන්නේ. විදර්ශනාව කියන්නේ සතර සතිපට්ඨානය. මේක තමයි එකම මාර්ගය කියලා කියනවානේ. සතර සතිපට්ඨානේ පළවෙනි එක මොකද්ද? කායානුපස්සනාව. කායානුපස්සනාවේ භාවනා කීයක් විතර තියෙනවද? 14ක් තියෙනවා වෙනස් එකක්. නේද? ඒකෙන් එකක් තමයි ආනාපාන සතිය. ආනාපාන සතිය සතර සතිපට්ඨානේ මොකේද තියෙන්නේ? කායානුපස්සනාවේ. නේද? කායානුපස්සනාව යටතේන කතාවන නේද? දැන් කායනුපස්සනාව වඩන්න කියලා තියෙන්නේ කොහොමද? කායේ කායනුපස්සී විදෙරති ආදාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. කායනුපස්සනාව වඩනකොට ඒ කායේ කය බල ආනුව බලමින් ඉන්න ඕන. කොහොමද? ආදාපි සම්පජානෝ සතිමා වීරයෙන් නුවණින් සිහිය පිහිටලා. එතකොට මොකද වෙන්නේ? විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. අවිජ්ජා දෝමනස්ස කියන්නේ ඇලීම් ගැටීම. ඇලීම් ගැටීම් අතහැරෙන විදිහට විනය්‍ය කියන්නේ අතහැරෙනවා. විනය්‍ය ලෝකේ, ලෝකේ කියන්නේ මොකක්ද? කායනුපස්සනාවේදී ලෝකේ කියන්නේ කය කියන ලෝකේ. කය කියන ලෝකේ තව විදිහකට ඊළඟ ටිකේ විස්තර වෙනවා. ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්ස අජ්ජත්ත බහිද්ධාවා ආයේ කායනුපස්සී විහෙර නේද? ඒ කායනුපස්සනාවේ කොටස් නේද? ඒ මොනවාද කියන්නේ? අජ්ජත්ත කය ගැනත් කායනුපස්සී, බහිද්ද කය ගැනත් කායනුපස්සී විහෙර තියෙන්න. අජ්ජත්ත බහිද්ද කයක් ගැනත් කායනුපස්සී විහෙරති වෙන්නේ නේද? දැන් අපිට අජ්ජත්ත කයක් හරි බහිද්ද කයක් හරි තියෙනවා නම් තියෙනවද අජ්ජත්ත කය? බහිද්ද කයවල තියෙනවද? තියෙනවා. ඒ ලෝකේ කිව්වොත් ওই දෙක තමයි තියෙන්නේ. නේද? ඉස්සලා කිව්වි ලෝකේ කියන්නේ කො අජ්ජත්ත ඒවා එක්ක බහිද්ද. එවන් කිව්වේ දැන් මේ ශරීරය එහෙම නැත්නම් ඇස කන නාසය දිව ශරීරය අජ්ජත්තයි. ඕවට එළියේ ඒවා කොහොම බාහිර බහිද්ද. ඔය නේද අජ්ජත්ත කයයි බහිද්ද කයයි කියන්නේ. නේද? දැන් බාහිරේ කුරුල්ලෙක් හිටියොත් ඉස්සෙල්ලා හිටියා නේද? මොකෙද්ද හිටියේ? දෙමලිච්චෙද්ද බට්ටිච්චෙද්ද? බට්ටිච්චෙක් හිටියා. ආනාපානසතිය කරද්දි හිටියා නේද බට්ටිච්චෙද්ද? මතකයි නේද? දැන් බට්ටිච්චා අජ්ජත්ත කයක්ද බහිද්ද කයක්ද? බහිද්දකය නේද? අනේ දැන් බහිද්දකයක් තියෙනවා. ඉති බහිද්දාවා කායේ කායනුපස්සී විහෙරති වෙන්න ඕන. නේද? කායනුපස්සනාව වඩනවා නම් බහිද්දකයක් තියෙනවා නම් ඒ කයෙහි කායනුපස්සනාව වඩන්න කියනවා. දැන් බට්ටිච්ච බහිද්දකයක් නේද? දැන් කොහොමද අපි කායනුපස්සනාව වඩන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු විදියට? දැන් සතිපට්ඨානේ කොහොමද තියෙන්නේ? අජත්තකයෙහි බයිත්තකයෙහි කොහොමද කායනුපස්සීව විහෙරති වෙන්නේ? ඒක හරි. ඊළඟට එන්නේ මොකද්ද දැන්? සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති වෙන්න කියනවා. ඕක ඇත්ත දකින්න. නේද? සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. දැන් ඒකේ සමුදය ධර්මය දකිමින් ඉන්න කියනවා. දැන් ඔන්න බට්ටිච්චාගේ සමුදය හොයාගන්න වෙනවා. කායනුපස්සනාව වඩන්න. නේද? බහිද්ද රූපේනේ. දැන් බට්ටිච්චාගේ සමුදය මොකක්ද? කොහෙන්ද හොයන්නේ? බාහිරෙන් හොයනවාද? ඔය බට්ටිච්ච මේ කෑම කාලා අරව මේවා කාලා තමයි ඌ හැදිලා ඉන්නේ. ඒක ලෝකෙට අයිති විදිය. එහෙම නැත්නම් ඕක හැදිලා තියෙන්නේ මේ කොටයක් තියනවා, ඔළුවක් තියනවා, පිහාඩු තියනවා, ඇස් දෙකක් තියනවා. ඈ අපි අර මනුස්ස ශරීරය හැදුන කෙස්ලොම් නියදත් වගේ මෙන්න මේ කොටස් ටික ලේ මස්නහර ඇට තියනවා. ඕවයින් තමයි මු හැදිලා තියෙන්නේ. ඒකත් සමුදයක් තමයි. හැබැයි ඒ සමුදේ ලෝකෙට අයිතිද නැද්ද? ලෝකෙට අයිති. ඇයි? බාහිරෙන් හොයන. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි බාහිරෙන් හොයන්නද තමන් තුලින්ම? තමන් තුලින්ම. නේද? දැන් කොහොමද බට්ටිච්චාගේ සමුදය තමන් තුලින් හොයන්නේ? ඒක තමයි අපි ඉස්සෙල්ලා කළේ. බට්ටිච්චා ඉන්නවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද? සෝත ආයතනේ මන ආයතන නේද? සෝත ආයතනේ මොකද්ද කලි? සද්දයක් අරන් දුනා. සද්ද කියන්නේ බට්ටිච්චෙන් නෙවෙයිනේ. එහෙනම් බට්ටිච්චා ඉපදුනේ කොහමද? මනසෙන්. ඒක ගැන හිතන්න ගිහින්. එතකොට බට්ටිච්චව හැදුවේ මනසෙන්. මනසෙන් හදපු ඒවා එළියෙන් තිබ්බේ කවුද? මෝඩකම නාව උත්තරේ. මනසෙන් හදපු එක එළියෙන් තිබ්බේ මෝඩකම. අර බල්ලා වතුරට ඇවිල්ලා බල්ලෙක් වතුරෙන් තිබ්බේ මෝඩකම. ඇත්ත ඇති හැටි නොදන්නකම, අවිද්‍යාව. නේද? දැන් පේනවද මුලාව? මතයි එළියේ රූපේ පේනෙන්නේ. ආයතන විදිහට බලනකොට ඕක පේනව නේද? කනෙන් ශබ්දය අහලා හිතෙන් හිතලා නම් දැනගත්තේ. හිතෙන් හිතපුවා කොහොමද එළියේ තියෙන්නේ? මෝඩකම මත, අවිද්‍යාව මත. දැන් බහිද්ද රූපේ සමුදය දකින්නවා කියන්නේ ආයතන මුලාව තියනකම් එළියේ රූපේ තියෙනවා නේද? එතනම තව නුවණක් එනවා. ආයතන මුලාව නැති වුණොත් එළියේ රූප පිහිටන්නේ. සමුදය නැති වුණොත් නිරෝධය උපදින්නේ. ඉන්න බට්ටිච්ච නැති වෙනව නෙවෙයි, බාහිරෙන් උපද්දන්නේ. වතුරේ බල්ලා නැති වෙනා නෙමෙයි, වතුරේ බල්ලේ උපද්දන්නේ. උපද්දන්න හේතු මෝඩකම නැති වෙනකොට නේද? ප්‍රඥාව පහළ වෙනකොට මෝඩකමට උපද්දුවා, උපද්දපු ඒවා උපද්දන්නේ නැති වෙනවා. ඒකට කියනවා නිරෝධය කියලා. දැන් එන්න නුවණක් එනවා නේද? රූපය නැත්තම් ලෝකය, එහෙම නැත්තම් දුක, ඔය ඔක්කොම එකයිනේ. රූප උපාදාන කියන්නේ දුකයිනේ නේද? බාහිර රූපයක් බාරගත්තා කියන්නේ දුකනේ. ඒ දුක හටගත්තේ ඇයි? ආයතන මුලාව නිසා නේද එළිය රූපේ හටගත්තේ? අවිද්‍යාව නිසා. දැන් දුකයි දුක සමුදය. අවිද්‍යාව නැති වුණා නම් දුක උපද්දයිද? නෑ. දුක උපදින්නේ නෑ කියන්නේ නිරෝධය. දැන් දුකයි දුක සමුදයයි නිරෝධයයි. ඉතුරු වෙලා තියෙන්නේ මාර්ගය විතරයි. එතෙන්ට යන්න. මොකද්ද කරන්න ඕන? ඔය අවබෝධයෙන් නිරෝධය සඳහා මාර්ගය මොකක්ද? ඔය හතර දැනගන්න නුවණට කියනවා සම්මාදිට්ඨිය කියලා. නේද? සම්මාදිට්ඨිය ඇති වුණොත් මාර්ගය පැහැදිලි. ආයතන මුලාව නැති කරගන්න මොකක් හරි කරන්න වෙනවා. නේද? ආයතන ගැන සිහිය නුවණ පිහිටන්න වෙනවා, සමුදය පෙන්වන්න වෙනවා. සමුදය දැක්කොත් නිරෝධයක් පේනවා. මේ සමුදේ තියෙනකන් නෙවෙක තියෙනවා. බල්ලගේ මෝඩකම තියෙනකන් වතුරේ බල්ලෙක් ඉන්නේ. මෝඩකම නැති වුණොත් වතුරේ බල්ලා නිරෝධයි, උපදින්නේ නැහැ. නේද? එන අපේ මෝඩකම තියනකන් නේද එළිය බට්ටිච්ච පැනෙව්වේ මෝඩකම නොයදුනත් ආයතන මුලාව යදුන් නැත්තම් එළිය රූප පණවන්නේ නිරෝධ ඔන්න ඕකට කියනවා දැන් ආර්ය දර්ශනයේදී වය කියලා උපදීන හැටි නැති වෙන හැටි උපදින්න සමුදේ දැක්කොත් නුවණක් එනවා සමුදේ නැත්තම් ඕක උපදින්න බෑ ඒක තමයි නැති වෙන හැටි මෝඩකම තියනකන් තිබුණේ ඒවා නැති වෙන්නේ ප්‍රඥාවම අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපද්දන ටික අවිද්‍යාව දුරු වුණා උපද්දන් නැති වෙනවා නේද පැහැදිලිද පැහැදිලි වෙන්න නම් යෙදෙන්න වෙනවා තව තව. සමුදය දකින්නකොට වය පේනවා. ඇයි සමුදේ අවිද්‍යාව තියෙනවා? අවිද්‍යාව තිබුණොත් ඕක පැනවෙනවා. අවිද්‍යාව නැත්තම් පැනවෙන්නේ නැහැ. එතකොට නුවණක් එනවා මෙච්චර කල් ඇසුරු කරලා තියෙන පනෝගත්තු රූපනේ. ඇත කියලා පනෝගත්තු රූප නේද ඇසුරු කරලා තියෙන්නේ. අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති මේ අත්තිකායෝතිවා පනස්ස අත්ති කියන්නේ ඇත කායෝතිවා කයක් ඇත කියලා පනස්ස පනෝ ගත්තා ඇයි සමුදේ යෙදෙනකන් කයක් ඇත නේද මෝඩකම විද්‍යාව යෙදෙනකන් බාහිර රූපේ තියෙන ඒක යෙදුන් නැත්තම් උපදී නිරෝධය දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං එතනම මාර්ගය තියෙනවා නේද එහෙනම් සමුදය පෙන්වන්න ඕන මේ තමන් තුලින් ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි තමන් තුලමයි ඔක පෙන්වලා දෙන එක තමයි මාර්ගය මග්ගේ ඥානං දුක්ඛේ ඥානං සමුදය ඥානං මග්ගේ ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං අයං උච්චති සම්මා දිට්ඨි මේක තමයි සම්මා දිට්ඨි චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඒ සම්මාදිට්ඨිය ලෝකෙන් ඈතර වෙන සම්මාදිට්ඨිය නේද? දැන් ඔගේ අනිත් පැත්ත බලමු එළියේ කුරුල්ලා බට්ටිච්චා හිටියොත් එහෙම අපිට ආයතන ඕනද නැද්ද ඌව අද්දකින්? ඕන. ඕ. ඈක් ඕන ඌව දකින්න නේද? කයක් ඕන අල්ලන්න. නාසයක් ඕන ඌගේ ගඳ සුවඳ බලන්න. දිවක් ඕන රස බලන්න. දැන් සලායතන උපදින්නේ එළියේ බට්ටිච්චා ඉන්නකන් නේද? ඌවත් දකින්න නේද? සලායතන ඕනේ. දැන් බල්ලට වතුරේ බල්ලා අත් දකින්න නම් සලායතන ඕනේ. වතුරේ බල්ලා නිරෝධයි නේද? වතුරේ බල්ලේ පැනෙන්නේ නැත්නම් සමුදේ යෙදුන් නැත්නම් ඌව අත් දකින්න සලායතන උපදීද? නැහැ. එතකොට බාහිර රූප පනෝන තාක්කල් සලායතන පහළ වෙනවා කෙලස් තියෙනවා ඒ මට්ටමට කියනවා කාම ලෝකයේ කෙලස් කාම භූමියට අයිති කෙලස් ඇයි ආයතන හයම උපද්දන්න අපිට හැකියාව තියෙනවා ඒ බාහිර රූපේ අත්දකින්න බාහිර රූපේ ඉපැත්තේ නැත්තම් මෙතන නුවණ පිහිටියෝ නැන් සලායතන නිරෝධ ඒ අවත් දකින්න තියෙන සලායතන උපදින්න උපදින්න කෙලෙස් නැහැ අවිද්‍යාව මතනම් බාහිර රූපේ පැනෙව්වේ අවිද්‍යාව දුරු වුණොත් බාහිර රූපේ පණවන්නේ නැහනේ හිතෙන් අදපු දෙය හිත දැනගත්තා කියන තැන සිය නොවන පිහිටියෝ එළියෙන් පිහිටවන්නේ නැහනේ එතකොට එළිය තියෙන දෙයක් අත් දකින්න ආයතන ඕන වෙයිද නැහැ අන්න සලායතන නිරෝධය කෙලෙස් තියෙනකොට සලායතන ඕන එහෙනම් හා දැන් බහිද්ද රූපේ කායනුපස්සී වෙනකොට එන ප්‍රතිඵලයක් තමයි යෝග බහිද්ද රූපයක් තියනවා නම් කාය කායනුපස්සී විහෙරති වෙන්න ඕන කොහමද සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති ඒක සමුදය දකින්න සමුදේ දකින්නකොට පේනවා ආයතන මුලාවෙන් ඕක පැනෙයි නේද එතනම නුවණිනවා ආයතන මුලාව යෙදුන්නේ නැත්නම් සිය නුවණ පිහිටියනවා ඕක පැනවෙන්නේ නැහැ උපද්දන්නේ නැහැ නිරෝධයි ඉපැද්දුවේ නැත්නම් ලෝකයක් නැහැ සලායතන නිරෝධයක් ඉපැද්දුවොත් ඒක අත්දකින්න සලායතන ඕන බාහිර ලෝකෙ ඉපැද්දුවේ නැත්නම් සලායතන මොකටද මොනවද දකින්නද ඇස් එළිය රූප පැනෙන්නේ නැත්නම් නේද අවිද්‍යාව මතයි බහිද්ද රූපෙ. බහිද්ද රූපෙ තිබුණොත් සලායතන තියෙනවා. ඇයි අවිද්‍යාපත්‍ය සංකාරේ තියෙනවනේ. දැන් එළිය රූපෙ කියන්නේ අවිද්‍යාපත්‍ය සංකාරේ නේද? අවිද්‍යාවෙන් එළියෙන් තිබ්බේ. අවිද්‍යාපත්‍ය සංකාරය. ඒ සංකාරේ දැනගත්ත විඥානික. නේද? විඥානෙන්නේ දැනගත්ත එළිය බටිච්චෙක් ඉන්නවා කියලා. විඥාණයෙන් දැනගත්තා කිව්වට අපි විශ්වාස කළාට එළිය රූපේ කියලා විඥාණයට ඇත්තටම අරමුණෙන්නේ විඥාණි දැක්කේ එළිය තියෙන රූපෙද හිතෙන් හදපු රූපෙද හිතෙන් හදපු රූපේකට කියන්නේ නාම රූපය නාමිකව සකස් වුණ රූපයක් ඇත්ත රූපෙ නෙමෙයි හිතට පේන්නේ හිතෙන් හදපු රූපෙ ඒකට කියන්නේ නාම රූපයක් කියලා නේද නමට රූපයක් අල්ලන්න පුළුවන් රූපයක් නෙවෙයි එන විඥානේ පිළිබිඹුවක් තමයි නාම රූපේ. දැන් විඥානේ දැනගත්තේ ඇත්තටම නාම රූපේ. යාගේ මෝඩකමට එළිය තියෙන රූපේ කිව්වට. නේද? විඥානේට අරමුණු උනේ හිතෙන් අදපුම රූපය. ඒක නාම රූපයක් නොකිය මොකක් කියන්නේ? සතර මහා ධාතු රූපයක්ද ඒක? දැන් හිතට පේන එක සතර මහා ධාතු රූපයක්ද? හිතෙන් අදපු රූපයක්ද? එනම් කියන්න වෙන්නේ නාම රූපයක් කියලා නේද? නාමික රූපයක්. නමට රූපය. ඒක බාහිර රූපයක් කියන්න පුළුවන්ද? බැහැ. නේද? ඒකට විඥාණයට අරමුණු උනේ මේ අවිද්‍යාවෙන් පනවපු නාම රූපය. නාමික රූපය. ඔතන ඇත්ත නොදැක්කොත් එහෙම එළිය රූපයක් තියනවා නේද? රූප තියනවා. ඒ රූපෙට අදාළ සඤ්ඤාවක් තියෙනවා වේදනාවක් තියෙනවා චේතනාවක් තියෙනවා නාම ටික තියෙනවා ඒක දැනගත්ත විඥානේ මේ පැත්තේ ඉන්නවනේ දැන් විඥාන නාම රූප හ එතකොට ඒ එතනත් අවිද්‍යාව මත දැන් ඒ රූපේ එළිය තියෙනවා නම් ඕක අද්දකින්න ඕන සලායතන ඕන නාම රූප පත්‍ය සලායතන නේද එනවා මේක නාම රූපයක් බව නාමික රූපයක් බව නැදන එළිය රූපයක් බවට පත් කළොත් ඒ මත සලායතන උපදිනවා නේද හිතේ ඇති වුණ රූපයක් විතරයි කියලා දැක්කොත් දැන් අපිට ඇහැක් ඕනද ඕක බලන්න හීනයක් දැක්කනම් හීනෙන් දැකපු රූපේ බලන්න අපි නැගිටලා ඇහැරලා ගිහින් කොහේනවද දැන් හිතෙන් අතු රූපේ හීනෙන් දැක්ක නේද? ඒ බව දැනගත්තොත්. දන්නේ නැත්නම් හොයනවා. ඒකට නොදන්නා තාක් අවිද්‍යාව මත සලායතන. තේරෙනවද? මේක නාම රූපයක්. හිතෙන් හදපු නාමික රූපයක් විතරයි කියලා දැක්කොත් එළියෙන් හොයන්න යනවද? නෑ. ඒකට සලායතන උපදීද? සලායතන පොඩ හිත පැත්තකින්ද යනවා? ආයතන පහ උපද්දයි. දහ කන නාසය දිව ශරීරය. ඒවා උනේ එළියෙන් තියෙන ඒවත් දකින්න. දැන් ඒ ආයතන පහ උපද්දන මට්ටම දුරු වෙනව නේද? ඔය මට්ටමට ආවොත් ලේසි නෑ අනාගාමී වෙනවා. ආයේ කාම ලෝකවලට එන්නේ. රූපය පිරිනිඳ දැක්කොත්. ඔව් ඒක ඉතින් තර්කෙන් කියලා හරියන්නේ නෑ. අපි දැන් එළියේ තියලා තියෙන්නේ නාම රූප ගොඩක්. අපි නාම කැල්ල හදලා රූප කරලා තියෙනවා. ඒ අපි දැක්කත් නැතත් රූපේ එළියේ තියෙනවා කියන මට්ටමට ගිහින්නේ. නේද? නාම කැල්ල හදලා රූප. තව භාෂාවකින් කියව සතර මහා ධාතු රූප කරලා. එළියේ මොනවායින් හරි හැදිච්ච රූප ගොඩක් බවට පත් කරනවා. ඇත්තටම අපි දැනුවත් උනේ එළියේ හැදිච්ච රූපෙද හිතෙන් හදපු එක. හිතෙන් හදපු එක. ආයතන මුලාවෙන් හිතෙන් හදපු එක නේද දැනගත්තේ. එළිය රූප තියෙන තාක්කල් එයාට සතර මහා ධාතුව
තියෙනවා.
අවිද්‍යාව තමයි. සතර මහා ධාතුගත් අවිද්‍යාවෙන් පණෝන එක. ඒකයි පඨවිම් පඨවිතෝ මඤ්ඤති කියලා මූලපරියායේ සූත්‍රයේ තියෙන්නේ. පුතග්ජනයා පඨවිම් පඨවිතෝ මඤ්ඤ පඨවියේ පඨවිය කියලා මඤ්ඤනා කරනවා. රාතන් වහන්සේ පඨවිම් පඨවිතෝ න මඤ්ඤත. පඨවිය කියලා මඤ්ඤනාවක් නැහැ රාතන් වහන්සේට. ඇයිද එළිය රූප තිබුණත් මේ ඕක හැදිච්ච පටවියක් ගැන කතා කරන්න බලමු. රූප ලෝකෙන් එතර වුණ කෙනාට මොන පටවියක්ද? ඇයිද රූප ලෝකෙන් එතර වුණ කෙනාට මොන පටවියක්ද? කොහේ තියෙන පටවියද? රූප පිටියක් මේ පටවියක් ගැන කතා කරන්න බලමු. ඇයිද
තුන්
ලෝකෙන් එතර වුණත් ඉතින් ලෝකයක් ගැන කතා කරන්නම් වැලෝකෙන් ඊතරෝ නිරෝධ. එතකොට තමයි සලායතන නිරෝධ. දැන් මනසත් ඊතරු කරගෙන ඉන්නේ තමයි. තුන් ලෝකෙන් ඊතරෝ නෑ තමයි අරූපාවචර වන. රූප ලෝකෙන් ඊතරෝ වුණාට අරූපාවචරයකට අහු වෙනවා. ඔව් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවා ආයතන පිරිසිඳ දකින්න. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. ආයතන හය ගිනි අරන් තියෙන්නේ. ආදිත්ත පරියාය. ගින්න උපමා කරනවා ආයතන හය. ඇයි මේ දුක සකස් කරන්නේ ආයතන හය? ගිනි අරන්. ඒ සම්මාදිට්ඨිය ඇති කරගන්න තව විදිහක් තමයි සලායතනය මොකද්ද? සලායතන සමුදය මොකද්ද? සලායතන නිරෝධය මොකද්ද කියලා දකින්න. සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙනවා. ඒ අපිට සලායතන නිරෝධයක් ගැන හිතා ගන්න බැරුව සම්මාදිට්ඨිය එන්නේ නැහැ. මොන නිරෝධයක්ද? ඉතින් රාතන් වහන්සේටත් සලායතන තිබුණා නේද? අපිට නම් තියනවා කිව්වට කමන්නේ. අවිද්‍යාව දුරු කරමු රහතන් වහන්සේට සලායතන පණවනවානේ අපි. දැන් ඒ රහතන් වහන්සේ මොකක් හින්දාද රහතන් වහන්සේ කියලා පෙනෙන්නේ? ශරීරය හින්දාද? රහතන් වහන්සේගේ ශරීරය නිදා ගන්නව නැගිටිනවා නේද? ශරීරය හින්දාද රහතන් වහන්සේ ගැන කතා කළේ? ඒක තමයි. ඒ මට්ටම තේරුම් ගන්න තමයි අහන්නේ. ඔයා කියන රහතන් වහන්සේ අපි අදහස් කරන රහතන් වහන්සයා හැමෝටම හිතන්න කියන්නේ මම කිව්වට. අපි වැඩක් කෙයිද? රූප ලෝකෙට අහු වෙන්නේ නැති රහතන් වහන්සේ ගැන අපි රූප ටික දාලා කතා කරන්නේ. රූප ලෝකෙට විතර නෙවෙයි තුන් ලෝකෙම්ම ඉක්මවපු මනසක් රහතන් වහන්සේ කියන්නේ. ඒක තමයි යමක සූත්‍රයේ තියෙන්නේ. හන්දට කියවන්න. යමක සූත්‍රයේ අර දෘෂ්ටිය නැති වෙන්න විස්තර කරන්නේ ඔය කියන රහතන් වහන්සේ රූපය නිසාද? දැන් ඔය කියපු රහතන් වහන්සේ හොඳට බලන්න රූපය නිසාද මම රහතන් වහන්සේ ගැන කතා කළේ? වේදනාව නිසාද රහතන් වහන්සේ ගැන කතා කළේ? සංඥාව නිසාද රහතන් වහන්සේ ගැන කතා කළේ? සංකාර නිසාද රහතන් වහන්සේ ගැන කතා කළේ? විඥාණයක් නිසාද රහතන් වහන්සේ ගැන කතා කළේ? ඔය එකක් හරි හින්දානම් සක්කාය දිට්ඨි. නෑ සක්කාය දිට්ඨි. නේද? රූපේ නිසා කෙනෙක් පණවලා. වේදනාව නිසා කෙනෙක් පණවලා. සක්කාය දිට්ඨිය. විෂයාකාර සක්කාය දිට්ඨිය කියන්නේ ඕකට. හොඳට මතක තියාගන්න සක්කාය දිට්ඨිය තියෙනකන් තමයි අපි රහතන් වහන්සේ ගැන කතා කරන්නේ. මං ගැන කොහොමද සක්කාය දිට්ඨිය? රහතන් වහන්සේට මෙහෙම මෙහෙමයි කියලා කතා කරන්නේ අපේ සක්කාය දිට්ඨිය මත. සක්කාය දිට්ඨිය දුරු කරපු මනසක් ගැන අපේ සක්කාය දිට්ඨිය දාලා කතා කරනවා. ඒ රහතන් වහන්සේගේ ශරීරෙට මොකද වුනේ? වේදනාව දැනුන්නේ නැද්ද? වයසට ගියේ නැද්ද? ලෙඩ වුනේ නැද්ද? කය ඉක්මවා ගිය මනසක් නේද රහතන් වහන්සේ කියන්නේ? උපලෝකෙ ඉක්මවා ගිහිල්ලා. කාම භූමිය ඉක්මවා ගිහිල්ලා. ඒ භූමියට අයිති නැහැ. ඉතින් ඕක අපේ කෙලෙස් මත අපිට පේන්නේ නැහැ. ඒ හින්දා රහතන් වහන්සේ ගැන කතා කරන එක නෙවෙයි. ඒ මට්ටමට ප්‍රඥාව වැඩෙන්න මොකද්ද කරන්න ඕන? කරන්න ඕන රූපයක් තියෙනවා නම් කායනුපස්සනාව වඩන්න. පළවෙනි දේ තමන්ට රූපයක් තියෙනවා නම් අජ්ජත්ත වේවා බහිද්ද වේවා බුදුහාමුදුරුවෝ දීපේ උපදේශය මොකද්ද? කායනුපස්සනාව වඩන්න. ඇයි රූපේ පිරිසිඳ දැකලා නැහැ? කොහොමද කායනුපස්සනාව වඩන්නේ? ওই රූපේ සමුදය හොයන. සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති වේ. එතකොට කයක් ඇත කියලා පනෝගෙන නේද කියලා නුවණක් පිහිටයි. අනාගතේ නුවණක් පහළ වෙයි කායනුපස්සනාව වැඩුව. අත්ති කායෝ දිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. ඒ නුවණ එනකන් අපි කය අල්ලගෙන කතා කරනවා. රහතන් වහන්සේටත් අයිති කරන අපි හදපු කය. නේද? අපි දන්නේ අත්ති කායෝ දිවා පනස්ස කියලා. වතුරේ හදාගත්තු බල්ලෙක් කියලා අපි දන්නේ ඔය කය. මෝඩකමට පනවපු කයක් කියලා අපි දන්නේ. එන ඇතෙන්ට ඉස්සෙල්ලා ප්‍රඥාව දියුණු කරගන්නවා. ඒක නිකන් එන්නේ නැහැ. කායනුපස්සනාව වඩන්නවා. කායනුපස්සනාව වඩන්න කියන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වෙන්නවා. සමුදය එළියෙන් හොයලා හරියන්නේ නැහැ. තමා තුලින් හොයන්න ඕන. ආයතන තුලින් හොයන්න ඕන. නේද? එතකොට මේ ආයතන මුලාව තියෙන හින්දානේ අපි ඔය එළියේ රූපේ ගැන කතා කරන්නේ. ආයතන මුලාව නැති මනසකට එහෙම දෙයක් උපදින්න විදිහක් නැහැනේ. නිරෝධේ ඥාන. දුක්ඛේ ඥානං සමුදය ඥානං එනකොට නිරෝධේ ඥානනුත් තියෙනවා මග්ගේ ඥානනුත් ඇති වෙනවා. ඒ සඳහා මොකද්ද කරන්න ඕන? ඒක ඇති කරගන්න තමයි දහමක් අහන්න ඕන නුවණින් විමසන්න. මොකද ඕක බුදු දහමක විතරයි තියෙන්නේ. එන කිසිම ධර්මක නෑ ඔය කතාව. අනිත් ඒ හැම එකේම තියෙන්නේ මේ තියෙන දේ ඇති වෙලා නැති වෙන කතාව විතරයි. අපිත් ඉතින් අනිත්‍ය අනිත්‍ය කියලා බල බලා ඉන්නා එළියේ තියෙන දේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. ඒක බුදු දහම නෙවෙයි කියලා තේරුම් ගන්න ප්‍රඥාව නෑ. ඇයි? සම්මාදිට්ඨිය නෑ. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය බලන්න කිව්වේ ඇති වෙනව නැති වෙනව කියලාද? ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ කියලා. ඉතිස්තුම්පෙන් කායන් පස්සවට මොකද කරන්නේ නැහැ නේද? සම්බය අනිත්‍ය අජ්ජත කයිත. ඔව් දැන් ඒ හැම කමටහනේම පටන් ගන්න අපි ලෝකෙට අයිති මට්ටමේ සමුදය දකින ඉස්සෙල්ලා. හරි. මේක අර ගැඹුරින් ගැඹුරට මුහුදු එරළ ඉඳන් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. ඒතර පටන් ගන්න ඕන තමන් ඉන්න මට්ටම. අපි දැන් ශරීරයක් තියනවා කියන මට්ටමේ නම් අපේ කෙලෙස් යෙදිලා තියෙන්නේ. ශරීරයක් ඇත. නේද? එහෙනම් මුලින්ම පටන් ගන්න මේ ශරීරය හැදිලා තියෙන්නේ කොහොමද කියලා කොටස් ටික බාහිරෙන් හොයන්න. දැන් ඉලියේ ශරීරයක් තිබුණා. මලමිනියක් තියනවා කියමු. ඈ ශරීරයක් තියනවනේ එතකොට. නැත්ද ශරීරයක් මලමිනියක් තිබුණා. තියෙනවා. ආ. ඒ ශරීරේ අපිට කෑලි කෑලි වලට කපලා වෙන් කරලා බලන්න පුළුවන් නේද? ඒ ශරීරේ හැදිලා තියෙන්නේ කෙස් වලින්. ලොම් වලින්, නියපොතු, සම, මාස්, නාර, ඇට. අහම වෙන් කරන්න පුළුවන් නේද? දැන් මේ මේක අහගන්න ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. දැන් එළියේ ශරීරයක් තිබුණොත් මලමිනියක් තිබුණොත් පණ තියෙන එකක් කපන්න බෑනේ. මලමිනියක අපි කොටස් ටික වෙන් කරනවා. කෙස් ගොඩයි, ලොම් ගොඩයි, නියපොතු ගොඩයි, දත් ගොඩයි. පුළුවන් නේද? පුළුවන්. එතකොට සමුදයක් දකින්නවා නේද? ශරීරය හැදිලා තිබුණේ මේවයි. දැන් ඔය සමුදය හෙව්වේ බාහිරෙන්ද තමන් තුලින්ද? බාහිරෙන් නේද? දැන් බුදුහාමුදුරුවෝගේ සමුදය වන්නේ එහෙමද? නෑ, තමා තුලින්. නේද? හැබැයි බුදුහාමුදුරුවෝම තමයි කියන්නේ ශරීරය හැදිලා තියෙන කෙසලොම් නේද? ඕවයින් බලන්න දෙතිස් කුණුපෙන් කියලා බලන්න. නේද? තඩ තේරුම් ගන්න ඒක කිව්ව හේතුවක් තියෙනවා. එහෙම නැත්නම් ඔය කොටස් පිළිකුලයි දුගඳයි අසුබය මෙනෙහි කරනවා. මලමිනිය ගැනත් බලන්න කිව්වනේ ඔක කුණු වෙලා යන හැටි. ආස්ථානාව ඒකද? නවසීවතක. එතකොට එහෙම බලන එකේ ප්‍රයෝජනයක් තියෙනවා. හරි. ඒ වයින් මොනවද දුරු වෙන්නේ? අන්න ඔක හොයාගන්න. නීවර. කාමච්ඡන්දේ ව්‍යාපාදේ වදුරු කරන්න පුළුවන්. මේ කොටස් ගොඩකට නම් ඇලිලා තියෙනවා. පිළිකුල් සාගත කොටස් ගොඩකට නම් ඇලිලා තියෙනවා. මේ කොටස් ගොඩක් එක්කනේ ගැටිලා තියෙනවා. එතකොට මොනවද ඔය යටපත් වෙන්නේ? නීවරණ ධර්ම. පූර්ව ප්‍රතිපදා. ඔන්න දැන් මොහොදු වෙරළෙන් පටන් ගන්නවා. ඇයි? නීවරණ ගොඩේ ඉඳන් ඇත්ත කිව්වට ඕක දකින්න අපේ මනස සූදානම් නැහැ. නේද? අර බීරි අලියට වීණා වාදනය කරනා වගේ තමයි. අපි කන් දෙක වහගෙන ඉන්නවා. අන්ත වීණා වාදනයක් කියලා. අපේ නීවරණ ගොඩේ අපි හොඳට ඉන්නවා, දහම ඇහෙනවා. වැඩක් නැහැ, දකින්න බෑ. එහෙනම් නීවරණ ටික යටපත් කරන්න ප්‍රතිපදාවක් ඕනනේ. ඒක තමයි ඉස්සෙල්ලා කියන්නේ. ඒකෙදී ලෝකෙට අයිති මට්ටමේ රූප අපිට තියෙනවා නම් ලෝකෙට අයිති මට්ටමෙන්ම හේතු ටික බලන්න. ඒක තාම ලෝකෙන් එතර වෙන දර්ශනේ නෙවෙයි. ඒක උදව් වෙනවා නීවරණ ටික යටපත් කරගන්න. මොකද නීවරණ යටපත් වුනේ නැත්නම් ලෝකෝත්තර දර්ශනේ පේන්නේ නැහැ. එතෙන්ට එන්න බෑ. ඒ ධර්ම දැකීම වහගෙනනේ. හරි. එහෙනම් මේ කායපස්සනාවේ තියෙනවා කමඨහනක් ගත්තහම ලෝකෙට අයිති පැත්තකුත් තියෙනවා. ඇයි? ඉස්සෙල්ලා නීවරණයටපත් කරගන්න ක්‍රමයක් තියෙනවා ඉතින්. ඒක හැබැයි වරද්ද ගන්න එපා මේ ආර්ය දර්ශනය කියන. ලෝකෙන් එතර වෙන පැත්තට ආවේ නැහැ තාම. අන්න ඔතන තමයි අපි තීරුම් ගන්න ඕන. ඕක මේ දෙතිස් කුණු පෙරිතරන් නෙමේ ආනාපාන සතියෙත් තියෙනවා. ආනාපාන සතියෙත් තියනා ලෝකෙට අයිති ආනාපාන සතියකුත් තියනවා. ඒ කියන්නේ නීවරණයටපත් කරන ආනාපාන සතියක් තියෙනවා. දැන් පටන් ගන්නෙ නීවරණයටපත් කිරීමෙන් නේද? හුස්ම දිහා බලා ඉන්න. හිත එහෙම හෙදුවනවා කලබල ගතිය අඩු කරන්න අපි ආය ආයේ හුස්මට අවධානය ගේනවා. නේද? ටිකක් වෙලා එහෙම ගේනකොට ආනාපාන සතිය වඩනකොට මොකද වෙන්නේ? හුස්මටම සිහිය පිහිටනවා. එතකොට කියත හැකි සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති. සිහියෙන්ම ආස්වාස කරනවා, සිහියෙන්ම ප්‍රාස්වාස කරනවා. එතකොට කියන්න පුළුවන් දැන් අතීත කාමයන්ගෙන් වෙන්ව මම මේ මොහොතේ සිහියෙන් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. අනාගත කාමයන්ගෙන් වෙන්න මේ මොහොතේ සිහියෙන් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ව්‍යාපාදයන්ගෙන් තොරව ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. නේද? දැන් ඔය ටික ආර්ය දර්ශනේද ලෝකෙට අයිති මට්ටම් පූර්ව ප්‍රතිපදාව නේද ඔය? ඔව්. එතකොට දැන් අරිට්ඨ හාමුදුරුව බුදුරජාණන් වහන්සේට කියනවා, බුදුරජාණන් වහන්සේ අහනවා ඔයගොල්ලෝ ස්වාමීන් වහන්සේලාගෙන් ඔයගොල්ලෝ ආනාපාන සතිය වඩනවාද? ඔව් අපි වඩනවා. කොහොමද ආනාපාන සතිය වඩන්නේ? මන් සිහියෙන්ම ආස්වාස කරනවා, සිහියෙන්ම ප්‍රාස්වාස කරනවා. මේ වර්තමානයේම සිහිය තියාගෙන ඉන්නවා. අතීත කාමයන්ට යන්නේ නැහැ, අනාගත කාමයන්ට යන්නේ නැහැ. ව්‍යාපා ද්වේෂයන්ට යන්නේත් නැහැ. ඒ වයින් වෙන්ව සිහියෙන් ආස්වාස කරනවා, සිහියෙන්ම ආස්වාස කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අරිට්ට එහෙම වඩන ආනාපාන සතියකුත් තියෙනවා මන් නැහැ කියන්නේ නැහැ. ඔහොම වඩන ආනාපාන සතියකුත් තියෙනවා මම නැහැ කියන්නේ නැහැ. මේ ශාසනයේ ආනාපාන සතිය වඩන්නේ මෙන්න මෙහෙමයි කියලා අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් දැන් සිහියෙන්ම පිහිටන එක ඒක පූර්ව ප්‍රතිපදාව. තාම ආර්ය ප්‍රතිපදාවට ආවේ නැහැ. බුද්ධ ශාසනයට ආවේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ශාසනයේ ආනාපාන සතිය වඩනවා සතර සතිපට්ඨානෙ වැඩෙන විදිහට. සතර සතිපට්ඨානෙ වඩනවා බොජ්ජංග ධර්ම වැඩෙන විදිහට. සප්ත බොජ්ජංග වැඩෙන විදිහට. අන්න එහෙම ආනාපාන සතිය තමයි බුද්ධ ශාසනයේ ආනාපාන සතිය. දැන් අපි හොයා ගන්න ඕන ওই දෙකේ වෙනස මොකක්ද? ওই දෙකේ වෙනස මොකක්ද කියලා හොයා ගන්න වෙනවා. නැත්නම් අපිත්තර ආලාර කාලාමල වඩපු ආනාපාන සතිය වඩා ඉන්නා බුද්ධාගමේ ආනාපාන සතිය කියලා හිතන. බුදු කෙනෙක් පහළ වෙන්න කලින් උත් ආනාපාන සතියක් තිබුණා නේද? ඒ කෙනෙක් ධානය වැඩුවනේ, ඉර්ධිබල ලැබුවනේ. අෂ්ට සමාපatti ලැබුවනේ නේද? ඒකයි බුද්ධ ශාසනයේ වෙනස මොකක්ද ආනාපාන සතිය. ඒකට අපිට බලන්න වෙනවා ආනාපාන සති සූත්‍රය. ඒක තමයි ඔය ගහලා දීලා තියෙන්නේ. ආ? කතම් භාවිතාච ආනාපාන සති කතම් බහුලී කතා ආද තියෙන්නේ. චත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණ. කොහොම වඩන ආනාපාන සතියෙන්ද, කොහොම බහුලව භාවිතා කරන ආනාපාන සතියෙන්ද සතර සතිපට්ඨානි පරිපූර්ණ වෙන්නේ? ඔබ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රය. දැන් ඒක ඇල්ල තමයි මම ඔය අරන් තියෙන්නේ. ඒකත් වැරදි. මේක ඒක තේරුම් ගන්න ආනාපාන සතිය පොඩ්ඩක් තේරුම් ගන්නවා. මේ මේවා තේරුම් ගත්තාම ඔයාට උත්තරේ. මේවා තේරුම් ගන්නකොට ඒවට උත්තර එනවා. මොකද දැන්ම තේරුම් කරන්න ගියත් අපි මේ කාම ලෝකයේ දේවල් වලින් මේක විස්තර කරන්නේ. මම ඉස්සලා කාම ලෝකයෙන් එතර වෙන හැටි හොයා ගන්න ඕනේ. ඒකට තමයි කායනුපස්සනාව තියෙන්නේ. කායනුපස්සනාව වෙන එක භාවනාවක් ආනාපාන සතිය නේද? කායනුපස්සනාව යටතේ ඉන භාවනාවක් නේ ආනාපාන සතිය. ඒකට බුදුරජාණන් වහන්සේ අහනවා කෙසේ භාවිතා කරන ආනාපාන සතියෙන්ද, කෙසේ බහුලව භාවිතා කරන ආනාපාන සතියෙන්ද සතර සතිපට්ඨානි පරිපූර්ණ වෙන්නේ කියලා අහනවා නේද? ඒ පාලියෙන් තියෙන්නේ, මම සිංහලෙන් කිව්වා. කතම් භාවිතාච ආනාපාන සති කොහොම භාවිතා කළොත්ද? කතම් බහුලී කතා කොහොම බහුලව භාවිතා කළොත්ද මේ ආනාපාන සතියෙන් සතර සතිපට්ඨානෙ සම්පූර්ණයි. අපි ඒක හොයා ගන්න ඕන නේද? නැත්තම් මේ ශාසනවල ආනාපාන සතිය වැඩ වැඩා ඉන්නවා.